ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔදයද මාර්තු මාසේ පළමුවැනිදා සිකුරාද, හැමනම් මේ මාසේ පළවෙනි සිකුරාද අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්නේ අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගයට. මේ සඳහා දැන් ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි හැමනම් බලමු මේ ගෙවිගෙන යන සතිය පුරා ලෝකයේ විවිධතින් වාර්තා වුණ උණුසුම් තොරතුරු මොනවද කියලා අමල්ගෙන්ම. අයිබෝන් අමල්.
අයිබෝන් නිපුන.
හොඳයි අමල්, දැන් මේ මාස පහකට ආසන්න කාලයක් පුරා දිග්ගැස්සෙන ඊශ්‍රායල පලස්තීන ගැටුම නිසා මේ වෙද්දි පලස්තීනුවන් 30,000 ඉක්මවල මිය ගිය බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේම සටන් විරාම ගිවිසුමකටත් තව දින කිහිපයක් ගත විය හැකි නිසා ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සාගතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමකුත් අපට අසන්නට ලැබුණා. ඉතින් මේ ගැන හැමනම් මුලින්ම සඳහන් කරමු.
ඔව් නිපන, ඔබ කිව්වා වගේ මේ වෙනකොට ගාසා තීරයේ මේ යුද්ධය නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 30,000 ඉක්මවා ගියා කියලා තමයි මේ ගාසා තීරය පාලනය කරන ඒ හමාස් සංවිධානයේ සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් හැම සතියෙම වගේ විශාල පිරිසක් ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට ජීවිතක්ෂයට පත්වන ඊටත් වඩා වැඩි පිරිසක් තුවාල ලැබලා රෝහල්ගත කරන තත්වයක් නිරන්තරයෙන්ම අපිට වාර්තා වෙනවා. නමුත් මෙතන අලුත් විශේෂ කාරණාවක් වාර්තා වෙනවා නිපුණ මේ සතියේ. ඒ තමයි මේ ගාසා තීරයේ කුසගින්න නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච, ජීවිතය අහිමි වෙච්ච දරුවන් දෙදෙනෙක් ගැන අලුත්ම වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. මීට කලින් අවස්ථා කිහිපයකදීම දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයම අනතුරු ඇඟෙව්වා මේ ප්‍රදේශයේ ඉන්න විශාල පලස්තීන ජාතිකයන් පිරිසට ඔවුනට එක වේලක් හරියට කෑම කන්නට අවස්ථාව ලැබෙන්නේ නැතේ කියලා. ඉතින් දැන් වාර්තා වෙලා තියෙනවා ළමුන් දෙදෙනෙක් මේ කුසගින්න නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් දරුවන් විශාල සංඛ්‍යාවක් මේ විදිහට මේ සෞඛ්‍ය පහසුකම් නැතිකමටත් වඩා ආහාර නැති නිසා දැන් දරුවන් මැරෙන්න පටන් අරගෙන තියෙනවා කියලා මේ අලුත්ම වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් එක්කලා මේ වෙනකොට ඊජිප්තුව, කටාර් රාජ්‍යය, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ උත්සාහය, දැන් මීට කලින් ගත්ත උත්සාහය ඔවුන් තවදුරටත් ඉදිරියට ගෙනියමින් ඉන්නව සටන් විරාමයක්, එහෙම නැත්නම් මේ යුද්ධයේ කෙටි විරාමයක් සඳහා ප්‍රවේශයක් ලබා ගන්නට. ඉතින් මෙතෙක් තිබිච්ච සාකච්ඡාවල සාර්ථකත්වයක් වාර්තා නොවුනට මේ මැදිහත් වීම කරන පිරිස බලාපොරොත්තු වෙනවා යටත් පිරිසෙන් මේ මාසේ 10 වෙනිදා විතර වෙනකොට. ඒ කියන්නේ මේ රාමසාන උපවාස කාලය ආරම්භ වීමත් එක්කම යම් කිසි විදියක හෝ තාවකාලික සටන් විරාමයක් ඇති කරගන්න හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂම මේ ගාසා තීරයේ දැන් ඇති වෙලා තියෙන මේ සහන සේව සේවය කරන්නට නොහැකි වීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් මේ ප්‍රදේශයට ගෙන යන්නට නොහැකි වීමත් නිසා විශේෂයෙන්ම පීඩාවට පත්වෙන ජනතාව ගැන කල්පනා කරලා මේ විදිහට මේ සටන් විරාමයේ ඉතාමත්ම අවශ්‍යතාවය සම්බන්ධයෙන් කටයුතු කරන්නට මේ ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වෙනවා. ඒකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලත් මේ වෙනකොට නැවතත් බොහොම දැඩි ලෙස ඊශ්‍රායලෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකම හමාස් සංවිධානයත් ඉල්ලීමක් කරලා තියෙනවා සටන් විරාමයකට කොන්දේසි විරහිතව එකඟ වෙන්න කියලා. නමුත් දෙපාර්ශ්වයෙන්ම තමන්ගේ ඒ දැඩි ස්ථාවරවල එළඹිලා ඉන්න නිසා මේ වෙනකොට තවමත් ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් සටන් විරාමයට එකඟතාවයක් දක්වලා නැහැ. නමුත් ඒ එකඟතාවයක් ඇති කර ගැනීමේ ඒ උත්සාහය තවදුරටත් ඉදිරියට යමින් තියෙනවා.
ඔවමල් දැන්නේ වගේම මේ ඇමරිකාව පැත්තෙන් වාර්තා වෙන්නේ 2020 වසරේදී මැතිවරණ කඩාකප්පල්කාරී ක්‍රියාවක් කිරීම නිසා චෝදනා එල්ලවුණු හිටපු ඇමරිකානු ජනපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා කියලා. තමන් හිටපු ජනපතිවරයෙකු නිසා තමාට නඩු පැවරීමෙන් නිදහසක් ලැබෙන බවට ඉතින් මේ සම්බන්ධයෙන් නැසීමක් සිදු කිරීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨ අධිකරණයත් බදාද එකඟුණා. මේ ගැන මොනවද වාර්තා වෙන අලුත්ම තොරතුරු අමල්?
නිපුණ, මේක ඇමරිකාවේ අධිකරණ ක්ෂේත්‍රයේත් ඒ එක්කම දේශපාලන ක්ෂේත්‍රයේත් ඉතාමත්ම වැදගත් සම්ධිස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මීට කලින් කිසිම අවස්ථාවක ඇමරිකානු ජනාධිපතිවරයෙකුට දඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරලා තිබුණ නෑ. එම නැත්තම් දඩ නීති සංග්‍රහය යටතේ වරදකට ඔවුන් යටත් වෙලා තිබුණේ නෑ. ඉතින් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට තියෙන මුක්තිය පිළිබඳව අපි කියලා මේ ඉමුනිටි එක සම්බන්ධයෙන් අලුත් කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා ඔහු 2020 මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වෙන අවස්ථාවේ සහ ඊට පසුව ඇතිවෙච්ච ප්‍රචණ්ඩ සිද්ධීන් සම්බන්ධයෙන් ඔහු ඒකට සම්බන්ධ නැහැ කියන ස්ථාවරය ඔහු ඉන්නවා. නමුත් ඔහුට ඒ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපි කියන මේ ක්‍රිමිනල් නඩුවක් මේ වෙනකොට පවරලා තියෙනවා. ඉතින් ඒ නඩුවෙන් ඔහු නිදහස් කරන්න ඕනේ කියන කාරණාව තමයි ඔහු ඉල්ලලා තියෙන්නේ. මෙතනදී ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා තියෙනවා ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කරපු ඒ ඇපල විභාගයට ගැනීම සඳහා අප්‍රේල් 22 වෙනිදා ඒගොල්ලෝ වෙන් කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ විදිහට මුක්තියක් තියෙනවායි කියලා, එහෙනම් ඔහුට කිසි කරදරයක් නැතිව මේ අවුරුද්දේ අවසානයේ මෙතන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමත් පහසුවෙන් පිවිසෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔහුට විරුද්ධව මේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ තියෙන නඩුව උණු කරපු නඩුව ඉදිරියට ගෙනිච්චොත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට නැවත ඉදිරිපත් වෙන තියෙන අවස්ථාව අහිමි වෙනවා. මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් බලාපොරොත්තු වෙනවා මේ නඩුව අප්‍රේල් 22 විභාගයට නොගෙන තව ටිකක් ප්‍රමාද කියලා ඔවුන් උත්සාහයක් ගන්නවා. මොකද ඔවුන් බලන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවරීම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඌට නඩු පැවරීමේ කටයුත්ත මැතිවරණයට පහුණාට පස්සේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙට පස්සේ නඩුව විභාගයට ගෙනනවා නම් ඒක සුදුසුයි කියන කාරණාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඌ විශ්වාස කරනවා ඊළඟ මැතිවරණයේදී ඌට ජයග්‍රහණය කරන්නට හැකි වෙයි කියලා. ඌ ජයග්‍රහණය කරොත් ඌට තියෙන සියලුම නඩු ඒවා අවසන් කරන්නට සිද්ධ වෙනවා. මොකද ජනාධිපතිවරයෙකුට තියෙන ඒ මුක්තිය අනුව ඔහුට ඒ සහනය ලැබීමට නියමිත නිසා. ඉතින් මෙතන ඇමරිකාවේ අධිකරණය ඉතාමත්ම තීරණාත්මක තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඇමරිකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට සිද්ධ වෙලා තියෙනවා තීන්දු කරන්න හිටපු ජනාධිපතිවරයෙකුට නඩු දැමීමේ හැකියාවක් තියෙනවද? ඔහු දුරේ ඉන්න කාලේ ඔහු විසින් කරපු යම්කිසි නීති විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් ඔහුට නඩු පවරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔහුගේ ඒ ක්‍රියාවට ඔහුට මුක්තියක් තියෙනවද කියන කාරණාව සම්බන්ධයි. ඉතින් මේ නිසාවෙන්ම ඇමරිකාවේ දැනට තියෙන ජනාධිපතිවරණයට පිවිසීමේ තියෙන ඒ උණුසුම තවත් වැඩි වෙලා තියෙනවා. මොකද දැනට රිපබ්ලිකන් පක්ෂයේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ඉදිරියෙන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ නිසා ඔහුගේ දේශපාලන අනාගතය තීන්දු කරන කාරණාවක් අධිකරණයෙන් ඉදිරිපත් වෙනවා නම් ඒක ඇමරිකාවේ මේ නොවැම්බර් මාසයේ තියෙන මැතිවරණයට ඍජුව බලපාන්න පුළුවන් නිසා මේ වෙනකොට ඇමරිකාවේ විශේෂ අවධානයක් දැන් යොමුලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ තියෙන නඩුහබ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු සම්බන්ධයෙන් කොමන තීන්දුවක් දෙයිද කියලා.
ඔද මේ අතරතුරේ හදිසියේම ජීවිතක්ෂයට පත්වුණු රුසියානු විපක්ෂ නායකවරයා ඇලෙක්සි නවාල්නිගේ අවමංගල්‍ය අද මොස්කව් දේවස්ථානයකදී සිදු කරන බවට තමයි වාර්තා වෙන්නේ. විපක්ෂ නායකවරයා මීට ටික කාලයකට පෙර ආක්ටික් සිර කඳවුරකට මාරු කිරීමෙන් අනතුරුව තමයි මේ ආකාරයට හදිසියේම මිය යාම සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවමංගල්‍ය උත්සවය ගැන මොනවද අමල් වාර්තා වෙන තොරතුරු?
නිපුණ, අපි දැන් ගිය සතියේත් මේ ගැන සාකච්ඡා කරා. ගිය සතියේ තිබුණ තත්ත්වය තමයි ඇලෙක්සිස් නවාල්නිගේ දේහය ඥාතීන්ට බාර දීමේ කටයුත්ත සති දෙකක්වත් පවා වෙයි කියලා රුසියානු බලධාරීන් මේ අවස්ථාවේදී සඳහන් කළා තිබුණා. නමුත් දින 8කට පසුව ඔහුගේ දේහය දැන් නවාල්නිගේ බිරිඳට ලබා දීලා තියෙනවා. නමුත් මේක එක කොන්දේසියක් මත, ඒ තමයි ඔහුගේ මේ මලසිරුර ලබා දීලා තියෙන ප්‍රධානම කොන්දේසිය තමයි දේහය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ස්ථානයක එය තැබීම තහනම්, ඒ එක්කම මහ ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පෞද්ගලිකව මේ අවමංගල කටයුතු සිද්ධ කරන්නට ඕනේ කියලා. මෙතනදී විපක්ෂය බලාපොරොත්තු වන අතිවිශාල ජනකායක් පැමිණ නවාල්නිගේ දේහයට ගෞරව දක්වයි කියලා. නමුත් ඒ අවස්ථාව, එවැනි අවස්ථාවක් අහිමි කරලා තමයි, එහෙම නැත්නම් එවැනි කොන්දේසියකට යටත් කළ තමයි නවාල්නිගේ දේහය අවමංගල උත්සවයක් පැවැත්වීම සඳහා මුදා හැරලා තියෙන්නේ. ඒ එකම විපක්ෂයට ලොකු ප්‍රශ්නයක් වුණා දේවස්ථානයක් සොයා ගැනීම. මොකද මොස්කව් නුවර තියෙන බොහෝ දේවස්ථාන ප්‍රතික්ෂේප කළා තියෙනවා ඔහු වෙනුවෙන් දේව මෙහෙයක් පැවැත්වීම හෝ පල්ලිය තුල දේහයට ගෞරව දැක්වීමට ඉඩකඩ සැලසීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේකට හේතුව හැටියට දක්වලා තියෙන්නේ රුසියානු රජයෙන්, එහෙම නැත්නම් පුටින් ජනාධිපතිවරයාගේ පරිපාලනය විසින් සහ මොස්කව් නගරයේ පාලකවරුන් විසින් පනවාපු තහංචි එහෙම නැත්නම් කොන්දේසි නිසා තමයි කියලා. නමුත් අද පැවැත්වෙන ඔහුගේ ආදාහන උත්සවය සඳහා පෞද්ගලික සුළු පිරිසකට පමණක් සහභාගී වෙන්න ඉඩ ප්‍රස්ථා සලසලා තියෙනවායි කියලා දැනට වාර්තා වෙලා තියෙන්නේ. නමුත් විපක්ෂය සඳහන් කළ තිබුණා ඔවුන් බලාපොරොත්තු වෙනවායි කියලා අඩු ගානේ දේවස්ථානයේ තියෙන පෞද්ගලිකව පවත්වන දේව මෙහෙයට ජනතාව සහභාගී වීමට කලින්ම ඇවිල්ලා කටයුතු කළයි කියලා. නමුත් ඒක මහා පරිමාණයේ කටයුත්තක් නොවිය යුතුයි කියන කාරණාව රුසියානු බලධාරීන් සඳහන් කළා තියෙනවා. ඒකම නිපුණ මේ නවල්නිගේ මරණය ආරංචි වීමත් සමගම ඔහු විපක්ෂයේ බොහෝ ස්ථානවලට පැමිණ මල් වඩම් තබපු එහෙම නැත්නම් මල් අරගෙන ඇවිල්ලා තමන්ගේ ශෝකය පළ කරපු පිරිස සෑහෙන පිරිසක් මේ වෙනකොට රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තයි කියලා සඳහන් වෙනවා. මේ වෙනකොට 150කට අධික පිරිසක් ඒ විදිහට අත්අඩංගුවේ පසු වෙනවයි කියලත් වාර්තා වෙනවා. ඉතින් ඔහුගේ මරණයේ අවසාන කටයුතු කිරීම පවා රජයේ බලපෑමට ලක් වෙලා තියෙනවා.
හොඳමල් මේ සතියේදී ගානාවෙන් වාර්තා වෙන්නේ LGBTIQ අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කිරීමේ මතභේදාත්මක පනතක් සම්මත කිරීමට ගානාවේ පාර්ලිමේන්තුව ඡන්දයක් ප්‍රකාශයට පත් කළා කියලා. ඉතින් මේ වළංගු නීතියක් බවට පත්වීමට නම් මේට ජනපතිවරයාගේත් අනුමැතිය හිමි විය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. මේ ගැනත් කතා කරමු.
නිපුණ මෙතන ගානාවේ පාර්ලිමේන්තුව සමලිංගික සම්බන්ධකම් නීති විරෝධී හැටියට ප්‍රකාශ කරා පමණක් නෙවෙයි නිපුණ ඔවුන් සඳහන් කළා තියෙන මේ විදිහට මේ LGBTQI මේ වාගේ සුළු කණ්ඩායම් වලට අනුබල දෙන සහ ඒ කණ්ඩායම් වලට සහාය දක්වන කොටස් වලට නීතියානුකූලව කටයුතු කරන්න ඔවුන්ට ඒ විදිහට සහාය දැක්වීම නීති විරෝධී කටයුත්තක් හැටියට නම් කිරීමටත් පාර්ලිමේන්තුව කටයුතු කළ තිබුණා. ඉතින් මේක අනෙකුත් රටවල් වල දැනට සමහර අවස්ථාවලදී ලිංගික සම්බන්ධතාවයන් පිළිබඳ මේ පනවපු නීතිවලට ඔබ්බට ගොසින් සමලිංගික ප්‍රජාවට සහය දක්වන උදවියටත් ඔවුනුත් වරදක් කළා කියන පදනම මත ඔවුන්ව සිරගත කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ නීතිය සම්පාදනය කරලා තියෙන්නේ. ඔබ කිව්වා වගේ රටේ ප්‍රධානියක් මේ නීතිය අනුමත කළාට පස්සේ ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා. ඉතින් බොහෝ විට මේ වසර අවසාන භාගයේ තියෙන රටේ තියෙන ප්‍රධාන මැතිවරණයෙන් පස්සේ මේ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර ප්‍රතිරෝධයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානවීයම් කවුන්සිලයේ මේ වෙනකොට මේ ගානාවේ පාර්ලිමේන්තුව ගත්ත ඒ ක්‍රියාමාර්ගය හෙලා දැකලා තියෙනවා. ඒ එක්කම ඇමරිකා එක්සත් ජනපදයත් අනිකුත් බටහිර රටවල බොහොමයකුත් මේ වෙනකොට ඒක දැඩි ලෙස හෙලා දැකලා තියෙනවා. මොකද මේ යම්කිසි පුද්ගලයෙක්ගේ ලිංගිකත්වය අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම නැත්නම් ඔවුන් සිරගත කිරීමට කටයුතු කිරීම මේ මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් මේක අප්‍රිකානු කලාපයේ රටවල් ප්‍රථම දකුණු අප්‍රිකාව ගත්තාම දකුණු අප්‍රිකාව මේ වෙනකොට සමලිංගිකයන්ට විවාහයට ගිවිස ගැනීමට පවා ඉඩකඩ ලබා දීලා තියෙන අවස්ථාවක මේ වගේ ගානාවේ මේ ගත්ත ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර වශයෙන් බොහොම දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා.
ඔද ලෝපුරා රටවල් සංක්‍රමණිකයන්ට දොර වහන මේ වගේ වෙලාවක පෘතුගාලය පැත්තෙන් අපිට වාර්තා වෙන්නේ විදේශික සංක්‍රමණිකයන්ට දොර විවෘත කරලා තියෙනවා කියන කාරණාව. ඉතින් මේත් එක්කම විශේෂම දකුණු ආසියාතික රටවල් පිරිසට දැඩි වාසිහිමි වෙලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. මේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් අපි විස්තර කතා කරමු. අමල්
වගේ යුරෝපයේ හැම රටක්ම වගේ මේ වෙනකොට සංක්‍රමණිකයන් තමන්ගේ රටට ඇතුළු වීම සම්බන්ධයෙන් ඒ ගන්නා පියවර දැඩි කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ඒක පුද්ගලයන්ට රටට ඇතුළු වෙන්න කිරීම අපහසු වන විදිහට නීති සම්පාදනය කරලා තියෙනවා. නමුත් පෘතුගාලයේ පමණක් අනෙකුත් රටවල තියෙන ප්‍රවණතාවයට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින් සංක්‍රමණිකයන්ට දොර විවෘත කරන බවක් ප්‍රදර්ශනය වෙනවයි කියලායි වාර්තා වෙන්නේ. මේ වෙනකොට විශේෂයෙන්ම පෘතුගාලයේ අපි කියන මේ ෆාම් එහෙම නැත්නම් ගොවිපලවල් ආශ්‍රිතව කටයුතු කිරීම සඳහා ශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් ඉතාමත්ම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම පහුගිය දශකය තුළ ඔවුන් දකුණු ආසියාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ට තමන්ගේ රට විවෘත කරලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ වෙනකොට එතකොට පහුගිය අවුරුදු කිහිපය ඇතුළතදී පමණක් ඉන්දියන් ජාතිකයන් 60,000කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම නේපාල ජාතිකයන් 40,000ක වගේ ඉසකට මේ වෙනකොට රට තුළට ඇවිල්ලා ඒ තමන්ගේ ගොවිපළවල් වල රක්ෂාව කරන්න අවස්ථාව ලබා දීලා තියෙන පමණක් නෙමෙයි, ඔවුන්ට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගැනීම දක්වා කටයුතු කරලා තියෙනවායි කියලා. ඉතින් මේක විශේෂ ප්‍රවණතාවයක් හැටියට යුරෝපයෙන් වාර්තා වෙන්නේ අනෙකුත් රටවල් තමන්ගේ දොරවල් වසා දමනකොට සංක්‍රමණිකයන්ට පෘතුගාලයේ මේ විදිහට ඉතාමත්ම විවෘතව සංක්‍රමණිකයන්ට රටට ඇතුල් වෙන්න දීලා ඒ රට තුල විශේෂයෙන්ම බදු ගෙවන සංක්‍රමණිකයන්ට ඉතාමත්ම කෙටි කාලයක් තුල තමන්ගේ පවුල් ඒ රටට ගෙන්වා ගැනීමත්, ඊට පසුව ඒ පවුල් ඔවුන් ඇත්තටම පවුල් පිටින් පෘතුගාලයට එන එක ගැන උනන්දු කරනවට අමතරව තමත්ම කෙටි කාලයක් තුළ මුළු පවුලේ අයටම පෘතුගාලයේ පුරවැසිභාවය ලබා දීමටත් කටයුතු කරනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් මේක සුවිශේෂ අවස්ථාවක්. මොකද මේ වෙනකොට හෝ රටවල් සංක්‍රමණිකයන්ට එරෙහිව කටයුතු කරන බවක් වාර්තා වෙනවා. ඒකම අප්‍රිකාවේ උතුරු කොටසේ ඉඳලා යුරෝපයට සංක්‍රමණය වෙන පුද්ගලයන් දැන් නීති විරෝධී ලෙස බෝට්ටුවෙන් ගමන් කරපු පිරිසක් අනතුරකට ලක් වෙලා 20 දිනක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ නීත්‍යානුකූලව තමන්ගේ රටට සංක්‍රමණිකයන්ට දොර විවෘත කරපු රටක් හැටියට පෘතුගාලය සඳහන් කරන්න පුළුවන්.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අපිත් එක්ක මේ සිකුරාදා දවසේදීත් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට සමීප කළාට. එහෙමනම් අපි ලබන සතියේත් යළිත් මුණගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුත්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.